ගිවියන සතියේ ක්‍රීඩාපිටියේ උණුසුම් තත්ත්වෙත් තරගෙන SBS සිංහල වැඩසටහනේ සිකුරාදා දවසේ නීති විශේෂාංගය වන ක්‍රීඩා විග්‍රහය තරගෙන තමයි අපි ඇවිල්ලා ඉන්නේ. සුපුරුදු විදියටම අපේ හිතවතත් ඇවිල්ලා ඉන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍ය වේදී රංගන සෙනවිරත්න. අයිබෝන් සුබෝදේශන කරංගන.
අයිබෝන් මදුර සුබෝදේශන.
තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටින්නේ ඉන්දියාවේ තරඟ සංචාරයේ. මේ වන විට එක් දින තරඟාවලිය නිමාවට පත් වුණා, ටෙස්ට් තරඟාවලිය නිමාවට පත් වුණා. ඒ වගේම T20 එහෙමත් නැත්නම් 20x20 තරඟ තුනක් පැවැත්වෙනවා. එයින් එක් තරගයක් පැවැත්වෙලා හමාරයි. අපි ඒ ගැන තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම කතා බහ කරමු එක් දින තරඟාවලියේ සාරාංශය සහ පළමු T20 තරඟය පිළිබඳව රංගන.
එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟ තුනක් පැවැතුණා. එයින් තරඟ දෙකට එකක් ලෙස තරඟාවලිය ට්‍රැක් ප්‍රහාණය කරන්නට ඉන්දියා කණ්ඩායම සමත් වුණා. තරඟාවලියේ පළමු තරඟයෙන්ම ශ්‍රී ලංකාව නොසිතූ ට්‍රැක් ප්‍රහාණයක් වාර්තා කරන්නට සමත් වුණා. බොහෝ විට බොහෝ දිනෙකු කල්පනා කරා ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණ ඇද්දෝ කිය. නමුත් පළමු තරඟයේ සිදු වූයේ සම්පූර්ණයෙන්ම අතපසු වීමක් බව ඉන් පසු පැවති තරඟ දෙකේදී ඉන්දියා කණ්ඩායම මනාව සනාථ කොට පෙන්වා සිටියා. ශ්‍රී ලංකාව තුන්වන තරඟයේදීත් ඔවුන් පරාජයට පත් කරා කඩුලු 8කින් ඉන්දියාව ජයග්‍රහණය හිමි කරගන්නට සමත් වුණා. ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දී ලබා ගත්තේ සියලන් දැවි ලකුණු 215ක් පමණයි. පන්දු වාර 44යි පන්දු 5ක් පමණයි ඔවුන් පිටියේ රැඳී සිටියේ. නැවතත් උපුල් තරඟ ලකුණු 95ක් ලබා ගත්තා පන්දු 82ක් තුල. මේ වන විට උපුල් තරඟ කියන්නේ එක් ක්‍රීඩකයෙක් පමණක් නොවේ, සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමද කියන සැකේ මතු වී තිබෙනවා. ඔහු පමණයි ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් මේ වන විට ඉන්දියාවට එරෙහිව දක්ෂතා දක්වමින් සිටින්නේ. සදීන සමරවික්‍රම ලහිරු තිරිමාන්නගේ ස්ථානය හිමි කරගන්නට සමත් වුණා තුන්වන එක්දින තරඟයේදී. ඔහු ලකුණු 42ක් ලබා ගත්තා. මේ පමණයි ශ්‍රී ලංකා තේරීම් කමිටුව ලබාගත් ඉතාමත්ව වැදගත් තීරණේ. ලහිරු තිරිමාන්නව කණ්ඩායමෙන් ඉවත් කිරීම තව දුරටත් ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා කිසියම් හෝ කණ්ඩායමකට කැඳවන්නේ නම් ඒ පිළිබඳව අප නැවතත් සිතා බැලිය යුතුයි. ඔහුගේ දක්ෂතා පිළිබඳව ක්‍රිකට් තේරීම් කමිටුව අනිවාර්යෙන්ම සලකා බැලිය යුතුයි. නැවතත් ලහිරු තිරිමාන්නට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් එසේ වෙතත් ඉන්දියා කණ්ඩායම සමත් වුණා. තමන්ගේ ඉලක්කයේ සපුරා ගන්නට කඩුරු දෙකක් පමණක් ඇවී පන්දු වාර 32 එක් පන්දුවක් පමණයි ඔවුන් මේ සඳහා වැය කරේ. ඒ අනුව පන්දු 107ක් ඉතිරිව තිබියදී තුන්වන එක්දින තරඟයේ ජයග්‍රහණය වාර්තා කරන්නට ඉන්දියාව සමත් වුණා. ශේක ධවන් ලකුණු 100ක් නොදෙවි ලබා ගත්තා. ඔහු තරඟාවලියේ ධීරයා බවට තේරීපත් වුණා. ඒ අනුව ඉන්දියා කණ්ඩායම අඛණ්ඩව ජයග්‍රහණය හිමි කරගත් 8වන එක්දින තරඟාවලියේ බවට මෙය තේරීපත් වුණා. මේ තමයි මේ වන විට වර්තමාන ඉන්දියා කණ්ඩායමේ ශක්තිය. ඔවුන් තමන්ගේ නිත්‍ය නායක විරාට් කොහ්ලි නොමැතිව පවා සමත් වනවා එක්දින තරඟාවලිය ඉතාමත්ම පහසුවෙන් ජයග්‍රහණය කරන්නට. ඒ අනුව තමයි මදුර එක්දින තරඟාවලිය 2-1 ලෙස ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය හිමි කරගන්නට සමත් වුණේ. ඉන් අනතුරුව තමයි 20x20 ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වුණේ. පළමු තරඟය පසුගියදා පැවැත්වුණා. මෙම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ 20x20 ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අමහිරිම පරාජය හිමි කරගන්නට සමත් වුණා. ශ්‍රී ලංකාව මේ වන විට එක දිගට 20x20 ක්‍රිකට් තරඟ 6ක් පරාජයට පත් වී තිබෙනවා. ඒ වගේම ඉන්දියා කණ්ඩායම සමත් වෙනවා අඛණ්ඩව 5වන වතාවටත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරන්නට. ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 180ක් ලබා ගත්තා කඩලු තුනකට. KL රාහුල් ලකුණු 61ක් සමගින් මහේන්ද්‍ර සිං ධෝනි ලකුණු 39ක් ලබා ගත්තා. තවමත් ශ්‍රී ලංකාව දන්නේ නැහැ මහේන්ද්‍ර සිං ධෝනි කොයි ආකාරයෙන්ද දවා ගන්නේ කියා. ඔහු තමන්ට අවැසි පරිදි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සෑම තරඟයකදීම පන්දුවට පහර දෙන ආකාරය අපට දක්නට ලැබුණා මේ තරඟාවලිය පුරාවටම. එසේ වෙතත් ශ්‍රී ලංකාවට ලකුණු 181 ඉලක්කයක් හිමි වුණා. ඔවුන් පන්දු වාර 16ක් තුළ සියල්ලන් දැවි ලබා ගත්තේ ලකුණු 87ක් පමණයි. එහිදී නැවතත් ක්‍රියාත්මක වුණේ උපුල් තරංග පමණයි. ලකුණු 23ක් ලබා ගත්තා 6 පහර 2ක් සහ 1 4 පහරක් සමගින්. ඒ අනුව ඉන්දියාව ලකුණු 93කින් මෙම තරඟයේ ජයග්‍රහණය හිමි කරගන්නට සමත් වුණා. මේ පිළිබඳව අප ඉතාමත්ම ලැජ්ජා සහගත විය යුතුයි මදුර. මං හිතන්නේ 20x20 ක්‍රිකට් තරඟයකත් පන්දු වාර 16ක් නම් අපට කඩුල්ලේ රැඳී සිටියේ හැක්කේ සමස්ත කණ්ඩායමට මේ පිළිබඳව අප දෙවරක් සිතා බැලිය යුතුයි. මං හිතන්නේ සමස්ත වගකීමම නවක පුහුණුකරු චන්දික හතුරුසිංහ වෙත ලබා දෙනවා නම් එය එතරම්ම සාධාරණ තත්වයක් නොවේ. නමුත් ඔහු ආශ්චර්යයක් කළ හැකි පුද්ගලයෙකු නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය වන්නේ ආශ්චර්යයක්ම පමණයි. මේ ආකාරයෙන් දෙවි යන කණ්ඩායමක් ශ්‍රී ලංකේය ක්‍රිකට් පංචකතාවේ මීට කලින් තිබී නැති බවත් සඳහන් කරන්නට ඕනෙම දුර දෙවන 20:20 තරගය අද දිනේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
හොඳයි, අපි අපේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් දෙගින් දිගටම කතාබහ කරා රංගන මේ චන්දික හතරසිංහගේ ආගමනයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණු කරු විදියට ශ්‍රී ලංකා කණ්ඩායමට ආගමනය වීම සම්බන්ධයෙන් ඔහු නිල වශයෙන් වැඩ ආරම්භ කරේ පසුගියදා පරාජයට පත්වෙච්ච 20-20 තරගයත් සමග. කොහොමද මේ කාරණා දැන් චන්දික හතරසිංහත් එක්ක ගැලපෙන්නේ? ඉස්සරහට කොහොමද මේ කාරණා සැලසුම් කරලා තියෙන්නේ?
චන්දික හතරසිංහ සහභාගී වූ පළමු මාධ්‍ය හමුව පසුගිය 20 වෙනිදා පැවැත්වුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී එදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් පළමුවෙන්ම ලබා දුන් සහතිකය තමයි හතරසිංහට පූර්ණ ස්වාධීනත්වයක් ලබා දෙනවා කියා තමන්ගේ සියලුම කාර්යභාරයන් ඔහුට අවැසි පරිදි කරගන්නට. නමුත් සැක සහිත කාරණයක් එහෙම තමයි මඳුර, මේ පූර්ණ ස්වාධීනත්වය ඔහුට තමන්ගේ රාජකාරිය කරගෙන යන විට ලැබේවිද යන්නයි. කෙසේ වෙතත් මේ වන විට ඒ සඳහා අවම වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොරොන්දුවක් හෝ ලබා දී තිබෙනවා. ඒ පිළිබඳව අප සෑහීමකට පත් විය යුතුයි. 2011 වසරෙන් පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරී පත්වන දසවන ප්‍රධාන පූරකරුවා බවට තමයි චන්දික හතරසිංහ පත්වන්නේ. අවම වශයෙන් අපට සෑහීමකට පත්වන්නට පුළුවන්. ඔහු තමයි එදයින් පසුව තේරී පත්වන පළමු සිංහල කතා කරන ප්‍රධාන පූරකරුවා. මෙය බොහෝ ක්‍රීඩකීන්ට ඉතාමත්ම හොඳ තත්ත්වයක් බවත් ඇතැම් විචාරකීන් සඳහන් කර තිබෙනවා. අපි බලමු චන්දික හතරසිංහ කොයි ආකාරයෙන් තමන්ගේ දුරේ කටයුතු කරාවිද කියලා. යනුව දෙවන 20-20 තරගයේ අද දිනේදී පැවැත්වෙන ඉන්දියාව සමගින් කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පසුගියදා සඳහන් කර තිබුණා මදුර 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කරන්නට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සූදානම්ව පවතින බව, ඔහු කුමන ආකාරයෙන් මේ සඳහා මෙවැනි ප්‍රකාශයක් කළාද යන්න සැක සහිතයි මදුර. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔවුන් සිහිනා තත්ත්වය සංසන්දනය කර බලා නම් මෙවැනි ප්‍රකාශයක් කළේ ඔහුගේ ප්‍රකාශය පිළිබඳව දෙවරක් සිතා බැල යුතුයි. නමුත් ඔහු සඳහන් කර තිබෙනවා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආර්ථික අතින් ඉතාමත්ම හොඳ සාවර මට්ටමක සිටින බවටත්, ඒ වගේම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වෙනතුරු තවත් තරග 45ක් පමණ ශ්‍රී ලංකාවට ඉතිරි වී තිබෙනවා. මේ සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකු පමණ සූදානම් කළ යුතු බවත් ඔහු සඳහන් කරනවා. අවම වශයෙන් තරගාවලියට එක්වන ක්‍රීඩකයන් 15 දෙනා ඒ වන විට අවම වශයෙන් තරග 30ක් ක්‍රීඩා කළ යුතු බව තමයි ඔහුගේ මතය වී තිබෙන්නේ. මෙන්න මෙය සහ චන්දික හතරසිංහගේ මතය කොයි ආකාරයෙන් සැතමේද යන්න තමයි ඉදිරියේදී අප සලකා බැලිය යුත්තේ. කෙසේ වෙතත් තමන්ගේ දූරේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසුව චන්දික හතරසිංහ මෙන්න මේ ආකාරයට තමයි මාධ්‍යයට අදහස් දක්වා සිටියේ.
මම මීට ඉස්සර හිටපු තැන්වල නිව් සවුත් වේල්ස් වලයි මෙහි ඉන්නකොට ඒ ටීම් එකේ මූවර්ස් එකේ ඒ වගේම බංග්ලාදේශ වල කරපු ඒ සැලසුම ක්‍රියාත්මක කර හැම තැනදීම ඒක සක්සස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ සැලසුමක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඇවිල්ලා. හරි සැලැස්මක් 90 තරග වලට මුහුණ දුන්නොත් මේ කණ්ඩායමට මීට වැඩිය ලෙවල් 2-3 උඩට යන්නට පොටෙන්ෂල් එක තියෙනවා.
හොඳ, අපි ඊළඟට කතාබහ කරන්නේ ක්‍රිකට් පිළිබඳව තමයි. අපි පසුගිය සතියේ කතාබහ කරා විශේෂයෙන්ම මේ ලෝකයේ ප්‍රථම වතාවට පන්දුවාර 10:10 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා එක්සත් අරාබි එමිරාජයේ සාජා ක්‍රිකට් පිටියේදී කියලා. මේ තරගාවලිය සහ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් සහභාගී වුණා මේ ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්, එහෙම නැත්නම් අපි කියනවා මේ අවසාන ක්‍රීඩකයාටත් පන්දුවට පහර දීමට හැකියාවක් ලැබෙන සේ සංවිධානය කරලා තිබ්බ තවත් T20 නැත්නම් 20-20 තරගාවලිය පිළිබඳව දකුණු අප්‍රිකාවේදී. රංගන, අපි කැමති මේ තරගාවලි දෙකේ සාරාංශය
පළුවෙන්ම කතා කරොත් ලාස්ට් මෑන් ස්ටෑන් තරගාවලිය මේ පැවැත්වේ දකුණු අප්‍රිකාවේදී. කෙසේ වෙතත් මෙම තරගාවලියේදී නම් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා ශූරතාව හිමි කර ගන්නට. ඔවුන් අතින් දකුණු අප්‍රිකානු කණ්ඩායමක් තමයි පරාජයට පත් උනේ. මෙහි විශේෂත්වය තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේගෙන කටයුතු කළේ අජන්ත මෙන්ඩිස්. ඔහු පිටින් පවා දස්කම් දක්වන්නට සමත් වුණා අවසන් තරගයේදී. ශ්‍රී ලංකාව ලකුණු 201ක් ලබා ගත්තා කඩුලු 7කට නියමිත පන්දුවාර 23. එහිදී ලක්ෂා නෙදිරිසිංහ ලකුණු 72ක් ලබා ගත්තා පන්දු 32ක් තුළ. ඒ අනුව ලකුණු 202ක ඉලක්කයක් සමාගයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දෙවි ලබා ගත්තේ ලකුණු 116ක් පමණයි. ඒ අනුව අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 85කින් ජයග්‍රහණය කරමින් මේ ප්‍රථම වතාවට සංවිධානය කෙරෙනු ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් තරගාවලියේ ශූරතාව හිමි කරගන්නට සමත් වුණා. මේ වගේම තමයි T10 තරගාවලියක් නැත්නම් පන්දුවාර 10:10 තරගාවලියක් ශාජාහීදී පැවැත්වුණා. මේ සඳහා ලෝකේ පුරා කණ්ඩායම් 6ක් එක්වී සිටියා. ශ්‍රී ලංකාවෙනුත් විනේෂ් චන්දිමාල්ගේ නායකත්වයේ යුතු කණ්ඩායමක් එක් වුණා. කෙසේ වෙතත් ඔවුන් මූලික වටේ සහභාගී වූ තරඟ දෙකම පරාජයට පත්වීම නිසාවෙන් මේ තරඟාවලියෙන් ඉවතට විසිවීමට සිදු වුණා. අවසන් මහා තරඟයේ සඳහා පංජාබ් කණ්ඩායම සහ කේරළ කණ්ඩායම එක් වී සිටියේ. එදී කේරළ කණ්ඩායම සමත් වුණා කඩුලු 8කින් මෙම තරඟයේ ජයග්‍රහණය කරමින් පළමු වතාවට පැවැත්වුණු T10 තරඟාවලියේ ශූරතාව සිහි කර ගන්නට.
හොඳ, අපි අවසාන වශයෙන් රංගනත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා හොංකොං හි පැවති 19-15 තරුණ රග්බි තරඟාවලිය පිළිබඳව. ශ්‍රී ලංකා කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරඟයක් පැවැත්තුණා. අපි ඒ තරඟයේ සාරාංශය දැනගන්නට කැමති රංගන.
හොංකොං හිදී පැවැත්තුණා මధుර බයිස අවුරුදු 19-15 ආසියානු කලාපයේ යොගුන් රග්බි තරඟාවලියේ ශූරීන් තේරීමේ තරඟාවලියක්. මෙහිදී ශ්‍රී ලංකාව ලකුණු 47ක් ලෙස හොංකොං කණ්ඩායම හමුවේ පරාජයට පත්ුණා. මේ පිළිබඳව සඳහන් කරනවා නම් මේ දෙවන අදියර තමයි හොංකොං හිදී පැවැත්තුනේ. පළමු අදියර පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්තුණා. ශ්‍රී ලංකාවේදී පැවති අදියරත් ලකුණු 37.8ක් ලෙස ජයග්‍රහණය කරන්නට හොංකොං කණ්ඩායම සමත් වුණා. මේ ජයග්‍රහණයත් සමගින් හොංකොං කණ්ඩායම සමත් වෙනවා ආසියානු කලාපයේ අයිස අවුරුදු 19-15 යොවුන් රග්බි ශූරතාව හිමි කරගන්නට. මේ ජයග්‍රහණයත් සමගින් ඔවුන් එළඹෙන 2018 වසරේ උරුගුවේදී පැවැත්වෙන වයිස අවුරුදු 19-15 ලෝක ශූරතා යොවුන් රග්බි තරඟාවලියේදී ආසියානු කලාපය නියෝජනය කිරීමේ පරම හිමි කරගන්නටත් සමත් වෙනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟාවලිය ඉවත් වන්නේ. ආසියානු කලාපය නියෝජනය කිරීමේ වාසනාව හිමි කරගන්නේ හොංකොං කණ්ඩායමයි.
අපි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටියටයි. එංගලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය පසුගියදා නිමාවට පත්වුණා. ඔස්ට්‍රේලියාවට තවත් ජයග්‍රහණයක් අත්කර දෙමින් ඒ අනුව ප්‍රථම ටෙස්ට් තරඟ තුනම ජයග්‍රහණය කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. නමුත් තවත් තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රේලියාවේ වසරේ ජනප්‍රියම ක්‍රිකට් තරඟය විදිහට පත්වලා තියෙන්නේ බොක්සින් ඩේ ක්‍රිකට් මැච් එක. එහෙමත් නැත්නම් බොක්සින් ඩේ ක්‍රිකට් තරඟය මෙවරත් දෙසැම්බර් 26 වෙනිදා බොක්සින් දිනයේදී මෙල්බන් නුවර MCG ක්‍රීඩාංගණයේදී එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාව තරඟ වදිනවා අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ සිවුන තරඟය සඳහා. එදින තරඟය ආරම්භ වෙනවා මෙල්බන් වේලාවෙන් උදෑසන 10:30ට. අපි බලමු ලබන සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් මේ තරඟයේ සාරාංශය කොහොම වෙයිද කියලා. අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ Big Bash T20 තරඟාවලිය පිළිබඳවයි. ඊයේ පැවැත්තුණ හෝබාට් හරිකේන් කණ්ඩායම සහ මෙල්බන් රේනිකේඩ් කණ්ඩායම අතර තරඟයක්. ඒ තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නා හෝබාට් හරිකේන් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා. නමුත් මෙල්බන් රේනිකේඩ්ස් කණ්ඩායම පන්දු අර 18 පන්දු 3කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 165ක් ලබාගෙන මේ තරඟයේ ජයග්‍රහණය කළා. අද දවසේදී තවත් තරඟයක් පැවැත්වෙනවා. ඒ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් සහ සිඩ්නි තණ්ඩ කණ්ඩායම යටතේ. ඒ සමගින් සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණා ශ්‍රී ලංකාවේ සිටි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා රංගන. ඒ වගේම ගෙවි යන සතියේ උණුසුම් ක්‍රීඩා තතු විත් සමග ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. සුබ සතියන්තයක්.